SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අපි දැන් සූදානම් වෙන්නේ ගෙවියන සතියේ ලෝකයේ පිළිබඳව කතා බහ කරන්නට, විශේෂයෙන්ම ලෝකයේ වටේ සිද්ධ වෙච්ච වැදගත් තොරතුරු මොනවද කියලා හොයලා බලන්නට. සුපුරුදු විදිහටම සිකුරාද වැඩසටහනේ SBS ලෝ වටා විශේෂාංගය ගෙනෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. අද සුපුරුදු විදිහටම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා AFP මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අයබෝන් සුබෝදසනක් ඔබතුමාට.
සුබෝදසනක් අයබෝන් මදුර.
හොඳයි අමල්, අපි මුලින්ම කතා බහ කරමු. මේ සතියේ වැඩිපුරම අවධානය සිද්ධ වෙච්ච පුවත තමයි මේ Brexit පිළිබඳව. නැවතත් ඔන්න යුරෝපා සංගමයේ සහ බ්‍රිතාන්‍යයේ ඒ කසාදයේ දික්කසාද ලියවිල්ලට නිල වශයෙන් අත්සන් තබලා ඒ නිල ලිපිය බහර දුන්න යුරෝපා සංගමයේ සභාපතිතුමාට, ඉන් අනතුරුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හැසිරිච්ච ආකාරය සහ ඉන් අනතුරුව කොහොමද මේ බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානී ඒ සියලු ප්‍රජාවන් මේ කාරණාවට ප්‍රතිචාර දැක්වුවේ කියලා අපි මුලින්ම කතා බහ කරමු.
ඔව්, ඇත්තටම මදුර මේක යුරෝපා සංගමයටත් ඒ වගේම බ්‍රිතාන්‍යයටත් හොඳ දෙයක් හැටියට නෙමෙයි හඳුන්වන්නේ. බ්‍රිතාන්‍ය දැන් ඔවුන්ගේ දික්කසාදේ ඇත්තටම නිල වශයෙන් යුරෝපා සංගමයට දැනුම් දීමත් එක්කම තමයි මේ දෙපළ වෙන්වීම පිළිබඳව සාකච්ඡා ආරම්භ වෙන්නේ. ඒතර මෙතන ප්‍රශ්නයක් මතුවෙනවා, ඔවුන් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් වෙන්වීමත් ඒ එක්කම ඊට පස්සේ කොයි විදියටද අලුත් එකඟතාවයක් ඇති කරගන්නේ කියන කාරණාව. ඉතින් මෙතනදී බොහොම පැහැදිලිවම යුරෝපා සංගමයේ ප්‍රබලයන් වන ඇතරම ජර්මනිය, ප්‍රංශය වගේ රටවල් මේ වෙනකොට බොහොම පැහැදිලිවම ප්‍රකාශ කළා. මුලින්ම තමන්ගේ දික්කසාදය අවසන් වුණාට පස්සේ තමයි අලුත් වෙළඳ ගිවිසුමක්, එහෙම නැත්නම් යුරෝපා සංගමයේ සමග අලුත් ගිවිසුමක් ඇති කරගන්න කටයුත්ත ඒක දික්කසාදෙන් පස්සේ ආරම්භ කරන්නට ඕනේ කියන දැඩි ස්ථාවරේ ඉන්නවා යුරෝපයේ ජර්මනිය සහ ප්‍රංශය වගේ රටවල්. බ්‍රිතාන්‍ය බලාපොරොත්තු වුණා මේ දික්කසාදයේ කතා කරගන්න අතරතුරේම ඊට සමගාමීව අලුත්, විශේෂයෙන්ම අලුත් විවෘත වෙළඳ ගිවිසුමක් ඒ එක්කම සංක්‍රමණිකයන්, ඒ වගේම යුරෝපා සංගමයේ සිටින තමන්ගේ පුරවැසියන් සහ බ්‍රිතාන්‍යයේ සිටින යුරෝපා පුරවැසියන් සම්බන්ධයෙන් යම් එකඟතාවයක් ඇති කරගන්නට. නමුත් ඒකට විරුද්ධ වෙලා තියෙනවා මේ වෙනකොට. තව අවුරුදු දෙකක් යනකොට, දෙකක් කියන්නේ ඇත්තටම 2019 මාර්තු වෙනකොට මේ දික්කසාදය අවසන් කරන්නට තමයි ඔවුන් දැන් ගිවිසගෙන තියෙන්නේ.
හොඳයි, අපි ඊළඟට අවධානය යොමු කරනවා අපේ ලෝවට විශේෂාංගයේ ඇමරිකාව වෙතට. ඇමරිකාවේ ෆස්ට් ලේඩි, එහෙම නැත්නම් ඇමරිකාවේ ජනාධිපතිගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප් සහභාගී වුණා තවත් ජාත්‍යන්තර වශයෙන් වැදගත් උත්සවයකට පසුගිය බදාදා දවසේ. මේක ශ්‍රී ලංකාවටත් වැදගත් වෙනවා. ඒ තමයි මේ ලෝකයේ වටේ ඉන්න මානව හිමිකම් වලට දැඩි විදිහට අර්බුද වලට මුහුණ දුන්න ඒවෑන් ගොඩාපු කාන්තාවන් බලගැන්වීමේ සම්මාන ප්‍රදාන උත්සවයක් වාර්ෂිකව සංවිධානය කරන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන්. මෙවර ඒ සම්මාන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා බවට පත් වෙලා තිබුණේ මෙලනියා ට්‍රම්ප්, ඇමරිකාවේ ප්‍රධාන කාන්තාව. මෙහි ලංකාවේ සන්ධ්‍යා එක්නැලිගොඩටත් සම්මානයක් පිරිනැමුණු බවට අපිට ආරංචි වාර්තා වුණා. අමල්, අපි ඒ පිළිබඳව කතා බහ කරමු. මොකක්ද මේ උත්සවයේ තිබෙන විශේෂත්වය සහ මෙලනියාගේ කතාවේ තවත් කාරණාවක් තියෙන, විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ මානව හිමිකම් වලට විරුද්ධව කටයුතු කරන පුද්ගලයෙක් කියලා ලෝ පුරා රාවයක් පැවතින අතරතුරේදී ඇය මේ කතාවේදී මානව හිමිකම් පිළිබඳ කතා බහ කළා තියෙනවා.
මදුර මෙතන විරිය කාන්තාවන්, ලෝකයේ විරිය කාන්තාවන් 13 දෙනෙකුට තමයි මේ විදිහට ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මේ සම්මාන ලබා දුන්නේ. ඔවුන්ගේ කාර්යභාරයන්, එහෙම නැත්නම් ඔවුන්ගේ මෙතෙක් කරපු මානව හිමිකම් ආරක්ෂා කිරීමට ඔවුන්ගේ දායකත්වය පිළිගැනීමක් හැටියට තමයි මේ උත්සවය සංවිධානය කරලා තිබුණේ. මේකේ ප්‍රධාන අමුත්ත හැටියට තමයි මෙලානියා ට්‍රම්ප්ට ආරාධනා කරලා තිබුණේ. මෙතන ශ්‍රී ලංකාවේ සන්ධ්‍යා එක්නැලිගොඩ, ඇය තමන්ගේ ස්වාමි පුරුෂයාගේ අතුරුදහන් වීමෙන් පසුව ඒ වෙනුවෙන් ඔහුගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඇය විසින් දිගින් දිගටම මේ කාරණාව සම්බන්ධයෙන් බලධාරීන්ට බලපෑම් කිරීම, ඒ වගේම ඇයගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් යුක්ති ඉටු කර ගැනීමට කරපු මෙහෙවරට තමයි ඇයට මේ ප්‍රධානය ලැබුණේ. මෙතන තවත් විශේෂ කාරණාවක් වෙන්නේ මදුර, මේ උත්සවයට තව කාන්තාවන් 30 ආරාධනා ලැබලා තිබුණා මේ විදිහටම මේ සම්මාන ලබන්නට. ඔවුන් ඒ 30 පැමිණියේ ඉරාකයේ, සිරියාව සහ යෙමනයේ කියන රටවල් වලින්. මේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහුගේ අර වීසා අත්හිටවලා ඇමරිකාවට පැමිණීම අත්හිටවපු රටවල් 3ක ඒ කාන්තාවන්ටත් මේ මේ උත්සවයට සහභාගි වෙන්න පුළුවන් වුණා. අපි දන්නවා මෙඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ කළාට ඔහුට ඒ ඒ ට්‍රැවල් බෑන් එක ක්‍රියාත්මක කරන්න බැරි වුණා උසාවිය මැදිහත් වීම මත. නමුත් මේ මේ විදිහට මේ මේ රටවල් තුනෙන් කාන්තාවන් පැමිණීමත් මෙතන විශේෂ කාරණාවක් වුණා. අනිත් එක ඇමරිකාව සම්බන්ධයෙන් ඇමරිකාව අනෙකුත් රටවල ඔබ කිව්ව මුලින් කිව්වා වගේ ඒ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට එතරම් නැඹුරුවක් දක්වන්නේ නැහැයි කියන අදහසක් පැමිණියා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වීමත් සමග. නමුත් ඒක පසෙක දාලා මේ විදිහට ඒ අපි කියන මේ ස්ටේට් ඩිපාර්ට්මන්ට් එක ඒ සංවිධානය කරපු මේ උත්සවයට මෙලානියා මේ විදිහට සහභාගී වෙලා ඇය මේ දිරිය කාන්තාවන් වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම සම්බන්ධයෙන් අගයීමකට ලක් කිරීමත් ඒ වගේම ඒ ජාත්‍යන්තර මට්ටමින් මානව හිමිකම් සුරැකීමේ ඒ අවශ්‍යතාවය ඇය මෙහිදී අවධාරණය කරා. එක්තරා විදිහට මේකත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඒ ප්‍රතිපත්ති වලට යම් විදිහකින් පටහැනි කියලා කියන්නටත් පුළුවන්.
හොඳයි අමල්, ඒත් එක්කම වාර්තා වුණා මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහල් දියණිය ඉවන්කා ට්‍රම්ප් මධ්‍යම රජයේ නිල වශයෙන් සේවකයෙක් විදිහට වැඩ බාරගත්ත කියලා. අපි මේ පිළිබඳව පොඩ්ඩක් කතා බහ කරමු.
ඔව්, ඇත්තටම ඉවන්කා ට්‍රම්ප් ජනාධිපතිගේ උපදේශිකාවක් හැටියට තමයි මේ පත්වීම ලබන්නේ. මේක ඉතාමත්ම ආන්දෝලනට සහ කතාබහට ලක්වෙච්ච මාතෘකාවක් වන්නේ මොකද තමන්ගේ පවුල් සංග්‍රහය නැත්නම් ඥාති සංග්‍රහයක් මෙතන සිද්ධ වෙනවයි කියලා. මේ වෙනකොට ඉවන්කාගේ ස්වාමි පුරුෂයත් ජනාධිපතිවරයාගේ උපදේශකෙක් හැටියට කටයුතු කරනවා. ඉවංකා එතකොට මේ අවස්ථාවේදී ඉවංකාට මේ තනතුර ලැබීම තුළින් ඇයට ජනාධිපතිවරයාට බලපෑම් කිරීමටත් ඒ වගේම ඇමරිකාවේ ඒ රහස් ලියකියවිලි එවැනි කාරණා වලට ඇයටත් සහභාගී වීමට එහෙම නැත්නම් ඒ තොරතුරු ලබා ගැනීමට ඇයටත් හැකියාව ලැබෙනවා මේ පත්වීම තුළින්. ඇය වැටුපක් ලබා ගන්නේ නැහැයි කියලා කිව්වට නමුත් ඇයට මේ ලබා දුන්න තනතුර තුළින් රාජ්‍යතන්ත්‍රයට කරන්න පුළුවන් බලපෑම විශාලයි කියලා තමයි මේ චෝදනාව එල්ල වෙන්නේ. ඉතින් මේක මෙවැනි කාරණා මිට කලිනුත් සිද්ධ වුණා. පවුලේ සමාජිකයන් මිට කලිනුත් මේ විදිහට ජනාධිපතිවරයාට සම්බන්ධ වෙලා තියෙනවයි කියන ඒ කාරණාව ඩොනල්ඩ් ට්‍රම්ප් ඉස්මතු කරන්න උත්සාහ කළා තියෙන. නමුත් මේ වෙනකොට ඇත්තටම මේ ඥාති සංග්‍රහය කරනවා කියන එක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ පත්වීම තුළින් ඇති වෙලා තියෙන අලුත් චෝදනාව.
හොඳයි, අපි SBS සිංහල වැඩසටහනේ ලෝ වටා විශේෂාංගය සමගයි රැඳී සිටින්නේ AFP මාධ්‍ය ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමග. අමල්, අපි ඊළඟට පොඩ්ඩක් අවධානය යොමු කරමු මැද පෙරදිග කලාපයට. අපිට නිරන්තරයෙන්ම හැම සතියකම ලෝ වටා විශේෂාංගයේ මැද පෙරදිග අලුත්ම තත්ත්වය පිළිබඳව වාර්තා කරනවා. මේ වන විට වාර්තා වෙනවා 2017 පෙබරවාරි වෙන විට මේව දක්වා මෝසුල් මෙහෙයුමෙන් 300ක් පමණ පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා කියලා. ඒ වගේම වාර්තා වෙනවා ජගත් සංවිධානය වාර්තා කරනවා ඉරාන සිරියාව යේමනය ජෝර්ධානය වගේ මැද පෙරදිග රටවල්ලින් මේ දක්වා වූ සරණාගතීන් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවල තිනවා කියලා. මැද පෙරදිග අලුත්ම තත්ත්වය කුමක්ද?
ඔව් බඳුර, ඇත්තට අපි දන්නවා මේ මෝසුල් නගරය අත්පත් කර ගැනීම සඳහා ඉරාක හමුදාව දැඩි පරිශ්‍රමයක් ගන්නව පහුගිය මාස කිහිපය ඇතුළතදීම. මේ වෙනකොට මේ මරණ සංඛ්‍යාව ගැන සඳහනක් කරලා තියෙන සාමාන්‍ය වැසියන් 300ක්කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා කියලා. විශේෂයෙන්ම මේක ඇමරිකාවේ සහය ඇතිව තමයි ඉරාක හමුදාව මේ වෙනකොට ඒ මෝසුල් නගරය අත්පත් කර ගැනීම මෙහෙයුම යෙදී සිටින්නේ. මේ මෙහෙයුම මේ වෙනකොට ඇත්තටම මෝසුල් නගරයේ ප්‍රධාන මර්මස්ථාන මේ වෙනකොට ඉරාක හමුදාවත් ඔවුන්ට සහය දක්වන ඇමරිකානු බටපිරිස්වල සහය ඇතිව ඒ කටයුතු අවසන් කරලා තියෙනවා. නමුත් තවමත් සමහර ප්‍රදේශවල, මෝසුල් නගරයේ සමහර ප්‍රදේශවල IS සංවිධානය තවමත් රැඳී ඉන්නවයි කියන ඒ කාරණාවත් ප්‍රකාශ වෙලා තියෙනවා. මෙතනදී ප්‍රධාන වශයෙන්ම ඇමරිකාවෙන් විසින් මෙහෙවපු ගුවන් ප්‍රහාරවලින් ඒ සාමාන්‍ය වශයෙන් ජීවිතක්ෂයට පත්වන්නට ඇති කියලා ඇමරිකාව මේ වෙනකොට පිළි අරගෙන තියෙනවා. ඔවුන් කියලා තියෙනවා මෙතන ඇත්තටම IS සංවිධානයේ සාමාන්‍ය ජනතාව මිනිස් පලියක් හැටියට පාවිච්චි කරන නිසා මේ විදිහට විශාල සංඛ්‍යාවක් සාමාන්‍ය වැසියන් විපතට පත් වුණයි කියලා. ඒ තරම් විශාල සාමාන්‍ය වැසියන් සංඛ්‍යාවක් අනතුරට පත් වුණත් ඉරාක හමුදාවත් ඒකම ඔවුන්ට සහාය දෙන මේ ඇමරිකානු බටපිරිසුත් මේ මෙහෙව මෙහෙයුම අතෑරලා නැහැ. තව ඉදිරියටත් මේක යන බවයි අපිට පෙනී යන්නේ. ඉදිරි ඉතාමත් කෙටි කාලයක් තුළ සම්පූර්ණ මෝසුල් නගරයේම බලය ලබා ගැනීමට ඉරාක හමුදාව බලාපොරොත්තු වෙනවා කියලා. මොකද මේ මෝසුල් කියන්නේ ඇත්තටම ඉරාකයේ දෙවැනි ප්‍රධානම නගරය හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ නිසාම තමයි දැඩි පරිශ්‍රමයක් එහෙම නැත්නම් දැඩි අවධානයක් යොමු කළා තියෙන්නේ මේ ප්‍රදේශයෙන් IS සංවිධානය පළවා හැරීමට.
හොඳයි, අපි ඊළඟට පොඩ්ඩක් කතා බහ කරමු. අවසාන වශයෙන් අද දවසේ ලෝවට විශේෂංගයේ ඉන්දියාව පිළිබඳව, අපේ අසල් වැසියා පිළිබඳව, මේ කාලගුණය සහ වාහන පිළිබඳව තමයි මේ ප්‍රවෘත්තිය වාර්තා වෙන්නේ. අමල්, දැන් වායු විමෝචන ප්‍රමිති තත්ත්වයන්ට අනුගත නොවන නිසා ඉන්දියාවේ අපි කියන බ්‍රෑන්ඩ් නිව් වාහන කියලා ඉන්දියාවේ නවීනතම වාහන 108ක් ඉන්දියාවේ ඉහළ උසාවිය විසින් අලෙවි කිරීම තහනම් කරලා තියෙනවා. මොකද්ද මේ තත්ත්වය?
ඔවතර මේකට එක්තරා විදියකට මවිතයට පත්වන කාරණාවක්. මොකද ඉන්දියාවේ තියෙන නීති අනුව මාර්තු 31 වෙනිදා දක්වා නිෂ්පාදනය කරන වාහන අලෙවි කිරීමට හැකියාව තිබුණා. මේ අලුත් වායු විමෝචන එහෙම නැත්නම් මේ එන්වයරන්මෙන්ටල් ස්ටෑන්ඩර්ඩ්ස් වලට ඒ අනුකූල නොවුණත්, නමුත් සුප්‍රීම කෝට් එක තීන්දු කළා මේ නිෂ්පාදකයන්ට ගොඩක් කල් ලබා දීලා තිබුණා තමන්ගේ ඒ නිෂ්පාදනවල ගුණාත්මක භාවය ඉහළ නංවන්නට. නමුත් ඒ සඳහා ඔවුන් උනන්දුවක් දක්වලා නැහැ කියන තීන්දුව මත උසාවිය ප්‍රකාශ කළා මේ වාහන 108 විකිණීම තහනම් කළා. ඉතින් මෙතන ඇත්තටම සම්පූර්ණ වශයෙන් බැලුවොත් 824,000ක් වාහන තියෙනවා කියලා තියෙනවා. ඉතින් මේකෙන් සෑහෙන ප්‍රමාණයක් කාර් රථ, ඊට අමතරව තවත් යම් ප්‍රමාණයක් වාණිජමය වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් ලොරි වගේ ට්‍රක් රථ. ඒ තරම් විශාල ප්‍රමාණයක් වුණත් මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව අප්‍රේල් පළවෙනිදැන් පස්සේ මේ වාහන නිකු විකිණීම තහනම්, එහෙම නැත්නම් ඒවා ලියාපදිංචි කිරීම තහනම් කරලා තියෙනවා. ඒවායේ ඒ ප්‍රමිතිය වැඩි කරන්නේ නැතුව. ඉතින් මේ නිෂ්පාදකයන් දැන් අභියාචනය කරලා තියෙනවා. නමුත් ඒකත් මේ වෙනකොට ප්‍රතික්ෂේප වෙච්ච බවයි අපිට දැනගන්න තියෙන. මොකද මේ තීන්දුව ලබා දුන්නේ රටේ ඉහළම උසාවිය. ඉතින් මේ වාහන මේ එන්ජින් වල ගුණාත්මකතාවය වැඩි දියුණු කරන්නේ නැතිව ඒවා වෙළඳපොළට ඇතුළත් කිරීම තහනම් කරපු නිසා සමහර විට මේ වාහන ඒ අසල්වාසි රටවලට අපනයනය කිරීම හැකියාවක් තියෙන. විශේෂයෙන් ලංකාව මේ ඉන්දියාවේ නිෂ්පාදිත වාහන වැඩිපුරම ලබා ගන්න රටක් හැටියට පත් වෙලා තියෙනවා. ඉතින් සමහර විට මේ වාහන ටික ලංකාවට, නේපාලයට, බංග්ලාදේශ වගේ රටවලට තමයි ඔවුන්ට විකුණන්න සිද්ධ වෙන්නේ. මොකද ඉන්දියාව ඇතුළත තුර නම් මේ වාහන වල ඒ අවශ්‍ය අලුත් වැඩියාව නොකර ඒවා විකිණීම තහනම් කරපු නිසා.
හොඳයි, අද දවසේ SBS සිංහල වැඩසටහනේ ලෝ වටා විශේෂංගේ නිමාවට පත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. AFP මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ලබන සතියේ සිකුරාද දවසේ නැවතත් සුපුරුදු විදිහටම SBS සිංහල වැඩසටහනෙන් ලෝ වටා විශේෂංගේ තුලින් හමු වෙමු.